වැද්දගමට අවුරුදු 100යි. එහෙම කිව්වම ඔබට මොකද හිතෙන්නේ? එතකොට වැද්දගම කතාව ලියපු ලෙනාඩ් වුල්ෆ් ජීවත් වුණා නම් මේ වෙනකොට අවුරුදු 142යි. ලෙනාඩ් වුල්ෆ් මිය ගියේ 1969. මීට අවුරුදු 33කට විතර කලින්. ඔහු ඉපදුනේ එංගලන්තේ 1880. කේම්බ්‍රිජ් මිත්‍රයන් උනේ සුළුපටුවය නම් නෙමෙයි. ලෝ පූජිත ඊ.එම්. ෆෝස්ටර් යථාර් ථවාදියෙක්, ලේඛකයෙක්, දාර්ශනිකයෙක්. ඒ වගේම මට්ටමේ බර්ඩන් රසල්. ආර්ථික විද්‍යාවේ විශ්වීය නමක් දිනපු කේන්සියානු සම්මුතියේ නිර්මාතෘ ජෝන් මෙනඩ් කේන්ස්. මහා දාර්ශනික ජී. මුව. මේ වගේ උදවිය. ලෙනාඩ් වුල්ෆ් ලංකාවට ආවේ 1904. ඔහුට වයස 24යි. ඔහු ලංකාවේ ගත කළ රාජකාරී ජීවිතය අතරේ පළමු නවකතාව පළ කළේ 1913. ඒ ද විලේජ් ඉන් ද ජංගල්. ඒ කියන්නේ වැද්දගමට අවුරුදු 100යි. ඔහු 1908 වනතුරු යාපනයේ වගේම නුවරත් වැඩ කළා. සිවිල් සේවකයෙකු විදියට ඔහු දකුණු පළාතේ වැඩ කරන්න ආවේ හම්බන්තොට දිස්ත්‍රික්කයට. ඒ 1911 වනතුරු වසරක නිමාඩුවට ඔහු එංගලන්තයට ගියා. ඔහු විවාහ වුණේ ඇඩිලයින් වර්ජීනියා ස්ටීවන් කියන මෙනෙවි එක්ක. ඇය ගැන වෙනම කියන්න ඕනේ. මතක තියාගන්න ඕන දෙයක් තියෙනවා. ලෙනාඩ් වුල්ෆ් ලේඛකයෙකු වුණේ වර්ජීනියා කියන බිරිඳ ලැබුණයින් පස්සේ. ඒ කියන්නේ 1911 පස්සේ. ද විලේජ් ඉන් ද ජංගල් පොත වැද්දගම විදියට පරිවර්තනය කරලත් අවුරුදු 64ක් වෙන්න ආවා. ඒ ලංකාවේ හරිහැටි හඳුනා නොගත් විශිෂ්ට පරිවර්තකයෙක් වුණු ඒ.පී. ගුණරත්නයන්. මට තාම මතකයි, මගේ මතකයෙන් නිවැරදි නම් ඈනස්ට් හෙමිංවේගේ මහල්ලා සහ මුහුද පරිවර්තනය කළෙත් ඔහු. ඔහු වැද්දගම පරිවර්තනය කරේ 1949. සෑහෙන කාලකට පස්සේ, ඒ කියන්නේ විලේජ් ඉන් ද ජංගල් ලියලා අවුරුදු 47කට පස්සේ 1960 ලෙනාඩ් වුල්ෆ් 80යට එළඹිලා ලංකාවට ආවා. ඔහුට පුදුම හිතුණා ඔහු පිළිගත්තු ආකාරය ගැන. ඔහු කීයටවත් බලාපොරොත්තු වුණේ නැහැ ඒ වගේ උණුසුම් ගෞරවාදරයක්, ඒ වගේ සැලකිල්ලක්, භක්තියක්. ඔහු හිතුවේ නැහැ අවුරුදු 50කට විතර පස්සේ ඔහුව මතක ඇති කියලා ලංකාවේ මිනිස්සුන්ට. ඔබට මතක ඇති සිලිඳු වටා භ්‍රමණය වුණු ජීවිත. පුංචි මැණිකා, හින්නිහාමි, බබුන්, ෆර්නෑන්ඩු, ඒ වගේම කෝරළේ මහත්තයා, ආරච්චිල. මේ හැම චරිතයක්ම කේන්ද්‍රගත වුණේ සිලිඳුට. අපේ මිනිස්සුන්ගේ කැලෑබද වියලි කලාපීය ජීවිතය තමයි වුල්ෆ් අමූතු විදියකට දැක්කේ. සිලිඳුගේ ජීවිතේ වටා තිබුණේ ගෝත්‍රික ලක්ෂණ වගේම වනගත ජීවිතයේ ස්වභාවය, ඒ වගේම වියලි කලාපීය ජීවිතයක තියෙන කටුක බව, මේ වගේ දේවල්. අද අපට ඒ මට්ටමින් බොහෝ දේවල් හිතාගන්න අමාරුයි.
මං ආයේ උමනාවකට පුංචි මැණිකා ගැන කතා කරන්න. ඇහුණාද? පුංචි මැණිකා, උඹේ දෝනියන්ද? හැමදාමත් මෙහෙම ඉන්න බෑනේ. මම තැම්පත් වෙන්න ඕන. මං පුංචි මැණිකට කැමති.
ඒක දීග දෙන්න වයස මදි. කල වයස නැතු ඕ කරපුවාම අපලයි.
මොනවා? මේක දීග ගින් ඉන්න අනිත් ගෑනුන්ට වඩා පුංචි මැණිකට වයසයි. ඒකිට කැමති මායක් යන්න.
අපොයි දෙයනේ, මගේ කෙල්ල අරන් යන්න හදනවා. මත් නැති වෙලාවට මේකට හොරු රින්ගනවා. මගේ පුංචි එවුම් මගෙන් වහන් කරන්න හදනවා.
අනේ අයිය අප්පච්චි, එහෙම කියන්නේ මං අප්පච්චි කවදාකවත් දාලා යන්නේ නැහැ.
සිලිඳුට එක දිගට එන අතුරු අන්තර හරිම ඛේදනීයයි. සිලිඳුගේ බිරිඳ මිය යද්දී නියුන් දැරියන් දෙදෙනෙකු ලොවට බිහි වෙනවා. සිලිඳු මේ දූවරුන්ට පණ වගේ ආදරය කරනවා. දඩයක්කාරයෙක් වුණු සිලිඳුත් ආරච්චිත් අමනාපකින් තමයි පසු වෙන්නේ.
සිලිඳු,
ආරච්චිල හේම් පැත්ත යනවා වගේ.
මම මේ හේම් පැත්ත යනවා තමයි. සිලිඳු, මම මේ උඹව හම්බෙන්නත් කියලා හිතාගෙන හිටියේ. දැන් ඉන්නේ ජාන්තුන් වහන්සේ බොහොම සැරයිලු. ලයිසෝ නැති තුවක් වල දඩ ගහනවා.
ඇයි අප්පෙම්බ කියන්නේ පයිමයි තුවක්ව කැඩිලා කියලා? කැඩිච්ච උලවට මොකද ලයිසෝන්?
ඒ ජාන්තුන් වහන්සේ උතරන්නේ නෙමෙයි, රටේ මහත්යත් බොහොම සැරයි.
ඌරාලිත් මාත් එක්ක වැඩිය හොඳ නෑනේ.
උඹේ ඔන්නේ තුවක් කොටලා ඉස්සොන්නේ කරගනි. සිලින් හතරයිනේ.
ආරච්චිගේ මස්සිනා කෙනෙක් වුණු බබුන් ඔහුගේ හිත සෙලිඳුගේ ලොකු දුව වෙත ඇදී යනවා. හැ පුංචි මැණිකා. ආදරය හමුවේ ආරච්චි නිවසින් පන්නා දමන බබුන් සිලිඳුලාගේ දිලිඳු ජීවිතයට එකතු වෙනවා. පුංචිරාල කට්ටඩිය සිලිඳුව බය කරන ඔහු ගුරුකම් යන්ත්‍ර මන්ත්‍රවලින් අතුරුන්තර ඇති කරන්නට හැකියා ඇති කියලා බලය පෙන්නනවා. ඒ නිසාම සිලිඳුගේ රුව ඇති දුව දෙවැනි දුව අඹුකමට ගන්නවා. කොහොම වුණත් ඔහු දන්න කට්ටඩිකමක් නැහැ කියලා පසක් කරගන්න හින්නිහාම් ඔහු අතෑරලා පියා ළඟට එනවා. කට්ටඩියට දාව ලැබුණු දුව තමයි පුංචි නෝනා. මේ කිරිකැටි පුංචි නෝනා ඉපදුණු දවසේම ඉපදුණු වනන්තරේ මුව පැටවෙකුත් සිලිඳුල හදා වඩා ගන්නවා. එක්වරම පුංචි නෝනා මිය යාමත් ගමේ දරුවන් කිහිප දෙනෙකුත් මිය යාම නිසාත් මේ වින්නැහිය ගමට ගෙනෑවේ මේ මුවපැටියයි කියලා හිතන ගමේ මිනිස්සු මුවපැටිය මරා දානවා. තමන්ගේ සුරතලුන් දෙදෙනාම අහිමිවන හින්නිහාමි උමුතු තත්ත්වයට පත්වෙනවා. ඇගේ සෝයුරිය පුංචි මැණිකටත් ජීවිතේ නීරස කරවනවා. ප්‍රණාන්තු කියන පොලිකාරය ඇගේ ජීවිතයට ගොඩවෙන්න හදනවා. නමුත් එය අසාර්ථක වෙනවා. මේ තරහා එක්ක ඇතිවන ඉදිරිවාදුකම දිගට යනවා. බබුන් පැමිණිලි කරන්න ඒජන්ත උන්නාසේ හමුවට යනවා. ඒ එනකොට උගුල් අටවල
බලාපල්ලා බලාපල්ලා අර සිලිදුගේත් බලාපල්ලා. කොහෙන්ද යකෝ මේ බඩු?
මන් දන්නේ හමුදුරනේ.
බොරු කියන්නේ බෑ යකෝ.
කවුරු හරි ගෙනත් දාන්න ඇති හමුදුරනේ. දෙයියන් බා මම මේ ගැන කිසි දෙයක් දන්නේ නැහැ.
ඊයේ රාත්‍රියේ ආරච්චිරාලා ගෙදරින් නැති වෙච්ච බඩු මේවා. තෝය ගෙදරින් පිට වෙනවා ප්‍රනාන්දු මුදලාලි දැකලා තියෙනවා. දැන් ඔබව ගෙනියන්න තියෙන්නේ කමුරු පිටියේ නඩුකාර හාමුදුරුවෝ ගාවට.
පොරලේ මහත්තයෝ මෙන්න නැති වෙච්ච පෙට්ටකමත් හොයාගෙන.
ඒයි වරයක ගන්න උඹ මොකද ඔතන කරන්නේ?
ආරච්චිගේ ගෙදර දේවල් හොරකම් කරපු විදියට ඔවුන් බබුන්ව පැමිණිලි කරවනවා. ඉංග්‍රීසියෙන් අහන නඩුවේ විත්තිකරු බවට නිර්දෝෂී බබුන් පත් වෙනවා.
සිලින්දු, there is no case against you. You have nothing to fear if you tell the truth. Do you understand?
උඹට විරුද්ධ චෝදනාවක් නැහැ. උඹට බය වෙන්න කාරණාවක් නැහැ. උඹ ඇත්ත කියන්න.
එහෙමයි හාමුදුරනේ.
Is the headman angry with you? Is there any reason why he should bring false charges against you and the other accused?
ආරච්චි උඹත් එක තරහද? කිසියම් හේතුවක් තියනවද උඹට විරුද්ධ බොරු චෝදනාවක් කියන්න?
එහෙම වෙන්න කාරණාවක් නැහැ හාමුදුරුවනේ.
Do you know of anything between Fernando and your daughter?
Fernando උඹේ දුවත් අතර කිසි සම්බන්ධයක් ගැන උඹ දන්නවද?
එක එක්කෙනා ඉතින් කතන්දර කියනවා. මුදලායිතේකි ඕනේ කිව්වා කියලා.
Who said so? When?
කවුද කිව්වේ? කවද්ද?
දැන් දෙතුන් දොහකට ඉස්සෙල්ලා තමයි ඔය පදේ හැදිලා තියෙන්නේ.
There's almost certainly something behind this case that has not come out. There is, I feel, some ill feeling between complainant and the complainant impressed me most unfavorably, but the facts have to be considered. I convict accused and sentenced him to 6 months rigorous imprisonment.
මේ නඩුවේ කරුණු සල්කා බලන විට නඩුකාර හාමුදුරන්ට පැමිණිලි දුන් සාක්ෂි ගැන සැකයක් ඒතුකින් තියෙනවා. නමුත් නඩුවේ ඉදිරිපත් කර තිබෙන සාක්ෂි අනුව බලන විට නුඹ වරදකරු බවට ඔප්පු වෙලා තියෙනවා. එම නිසා නඩුකාර හාමුදුරුවෝ උඹව 6 මාසයක් බරපතල වැඩ ඇතු අච්චු කරලා තියෙනවා.
මං හොරකම් කරුවේ නැහැ හාමුදුරනේ. මේ මුං ඔක්කොම කියන්නේ බොරු. මං කියන ඕනම තැනක දිවුරන්න හාමුදුරනේ මං හොරකම් කරුවේ නැහැ. මට හිරේ යන්න බෑ හාමුදුරනේ. මගේ ගෑණි මං හිරේ ගියාම ඒකිට මොකද
වෙන්නේ? Silence in court.
කතාව අවසන් වෙන්නේ සිලිඳු ආරච්චිටත් ප්‍රනාන්දුටත් වෙඩි තියලා මරා දාලා.
උන් හිතේ තියාගෙන ඉන්න ඇති. බබුන් එක මාත් ගල් කඩන්න පිටත් කරන්න. ඒ වුණාට නඩුකාර හමුදුරු නුව නැත්තා. උන් හිතාගෙන ඉන්න ඇති බබුන් 6 මාසයකට ගියා ආයෙන එකක් නෑ. ගෙදර ඉන්නේ ඉතින් පිස්සු අපොච්චි ඉතරයි. ඌට මොනවද කරන්න පුළුවා?
උන් ආපුහම අපි මොකද කරන්නේ අප්පච්චි?
මල බය වෙන්න එපා බං. නාකි අපොච්චිට බොලවය හිතන තරම් පිස්සු නෑ. දැන් කරන්න තියෙන වැඩේ මන් දන්නවා.
සිල්ලින්දු මොකද මේ පැත්ති බොහොම කාලෙකි.
මං ආවේ අර හේන ගැන එකලාසයක් කරගන්න. හේනක් නැතුව මට පණ ගැට ගහ ගන්න විදිහක් නැහැ. මට ඒක ඕනි. මේ කරදරවල කම්මුතුවක් කරගන්න ඕනි. මං අදාවේ මේක තීන්දුවක් කරගන්න.
මොකද්ද එහෙම කිව්වේ?
මෙන්න මේකයි ආරච්චිල. මං ඔය බබුන්ට කවදාකවත් මනාප නැහැ. ඔක ආපහු ආපුවම් මං උන්දට කියනවා බැහැපන් දොට්ට කියලා. නඩුකාර හමුදුන් මට කිව්වා වගේ.
ඉතින් කියපන්.
ඔන්න මං කට ඇරලම කියන්න. උඹ පිට කෙනෙක් නෙවෙයි. තමන්ගේම මානුෂයා වෙච්චි. මුදලාලිත යහපත් මානුෂයා. අපි මේවට අඬ දබර කරගන්න ඕනි නෑ. මං පුංචි මිනිකට කිව්වා මුදලාලි ගාවට ගියාට ලැජ්ජ වෙන්න ඕනි නෑ කියලා. දැන් තේරුම් ගියායි.
දැන් තේරෙන.
මුදලායට පුංචි මැණික ගන්න කියමු. එහෙම හොඳේ ආරච්චිල.
ඔව්. එතිතෙන් ඔව කරන පිළිවෙලක් තියෙනවනේ. එලි පූචින වෙන විදිහට.
ඒක ඉතින් ඔය අත්තන්ට මනාප විදිහකට.
රෑ බෝනාට පස්සේ උඹේකිට කියාපන් මුදලාලිගේ දෙක් දෙන්න කියලා.
බහරි හපන්න. බහරි මහපන ආරච්චිල. එතකොට මගේ හේන
මේ මං ඒක උඹට ආපහු අරන් දෙන්න බලන්නම්කෝ.
එහෙම බෑ. අද මේක හවරයක් කරගන්න ඕනි.
අදම?
ඔව්. ආරච්චිල දණේම ගිහිල්ලා නැද්ද?
උඹ දන්නවනේ මං ගිහිල්ලා නැති බව.
අනේ මං දන්න මිනිස්සු නම් කියන්නේ මං හොඳ වෙදිකාරයෙක් කියලා. කවුරු දන්නවද ඕවා?
යමං.
බයයි ආරච්චිල. මං හරි බයයි.
උඹ මොනවටද බය?
මං බයයි හැම එකටම බයයි. බැද්දට බයයි. මේක ඉන්න සත්තුන්ට, පස්සෙන් අඹනවට.
වෙඩි කාපු මුර්ගයා හරි නපුරුයි ආරච්චිල. මම දැක්ක කුලෙක්. ඌ පාඩුවේ තනකොළක කා හිටියා. වැදුනා ඌට වෙඩිල්ල.
සීරි යකාවගෙන් ලෙම්බරගෙන හැර මෙලිකාරයගේ පැත්තට මෙලි මෙවයි හැරුනේ.
ඕබන් ආරච්චි, උඹ එක්ක ගියා කිව්වේ?
අන්තිමට වෙන්නේ සිලිඳුත් බබුනුත් දෙන්නම හිරේ විලංගුවේ වැටෙන එක. පුදුමාකාර ඛේදවාචකයක් තමයි කතාවේ ඇතුළත් වෙන්නේ. පුංචි මැණිකා තමුන්ගේ ආදරණීයන් බලන්න හිරේ හිරගෙදරට යනකොට ඔවුන් මිය ගිහින්. කොහොමුණත් අපේම මේ රටේ මේ කියන යුගේ සිලිඳුලා කියන අපේම මිනිස්සු දුකටපත් උනේ, අකල් විකල් උනේ ඔවුන්ට මිනිසුන්ගෙම වරදින් විතරක් නෙමෙයි. සතා සිව්පාවාගෙන් පවා මේ මිනිසුන්ට කරදර ඇති වුණා. මැලේරියාවගේ වසංගත වලින් නීතිය අවනීතිය කරගත්තු තමුන්ගෙම වර්ගෙ උන් නමුත් නිලතල දැහැගත්තු අයගේ ඒ විතරක් නෙමෙයි ප්‍රනාන්දු වගේ ගම සූරාකණ්ඩුන්ගේ ඒනුත් නොනවති යන්ත්‍ර මන්ත්‍ර මිත්‍යා විශ්වාසවලින් මේ හැම දෙයකින්ම සිලිඳුලාගේ ජීවිතය අඳුරු වුණා, දිලිඳු වුණා.
බබුන් සිලිඳු දෙදෙනාම ආපසු ගමට ආවේ නැත. එල්ලුම් ගසර නියම වූ සිලිඳු පසුව විසි වසරකට සිරගට යනු ලැබීය. මහත් චිත්ත වික්ෂෝභයට පත් බබුන් දඟ ගෙහිම මළේය. වැද්ද විසින් ගෙලගත් ගමේ ඉතිරි වූයේ පුංචි මැණිකා පමණි.
කොහොම වුණත් බැද්දගම ඇසුරෙන් චිත්‍රපටයක් හදන්න ලෙස්ටර් ජේම්ස් පීරිසුන්ට හිතුනේ එය ඇත්තටම නිර්මාණය වුණු 1981දී නෙමෙයි, ඊට බොහෝම ඉස්සර. ලෙස්ටර් ජේම්ස් පීරිසුන් කියවාපු ද විලේජ් ඉන් ද ජංගල් කියන කෘතිය ඔහුට පෙනුනේ බටහිර ශෝකාන්ත නාට්‍යයක් විදියට. ඒ නිසාම ඔහුට හිතුණා මේ අපූර්ව ශෝකාන්ත සිනමා පුරාවෘත්තයක් වේවි කියලා. ඒත් මහාචාර්ය ඒ.ජේ. ගුණවර්ධනයන්ගේ ඉඳලා තිර නාටකයේ ඉඳලා හෙන්රි ජයසේන වැනි කෘතහස්ත නළුවන්ගේ භූමිකාවල ඉඳලා අධ්‍යක්ෂණය උදෙසා පුදුමාකාර දෝෂ දර්ශන මේ චිත්‍රපටයට ලැබුණා 1981දී. චිත්‍රපටයක් හදන්න වෙන මහන්සිය හොඳ හැටි අපට වැටහුණත් මොනතරම් දුක් විඳත් වියදම් කළත් සමහර චිත්‍රපටවලට අදාළ ප්‍රස්තුත පරිසරයේ සංස්කෘතීන් චිත්‍රපටයේ තුලින් විද්‍යමාන වෙන්නේ නැහැ ගද්දෙන් දුන්නා වගේ. සිනමාවට ඒමේදී එය විකෘති වුණොත් ඊට විචාරකයන්ගෙන් නම් සමාව ලැබෙන්නේ නැහැ කවුරු හැදුවත්. නගරේ ඉඳන් ගම අතපත ගාන කෙනෙකු ලෙස ලෙස්ටර්ව එකල හංගඩු ගැහුණා. මේ බැද්දේගම නෝ පීරිස්කම කියලා සමහර විචාරකයන් කිව්වා. කැලෑවේ ආරච්චිලගේ තෙල් ඉහුණු රතුපාට ඇඟපත ගැන පවා අපට මතකයි ඒ කාලවල පත්තරවල බැන වැදුණා. මේ මොනව වුණත් සිලිඳුව ජෝ අබේවික්‍රමගෙන් අයින් කරන්න නම් මොන ජගතෙකුටවත් බැරි වුණා. බැද්දේගම චිත්‍රපටයේ සංගීතය හැදුවේ නිමල් මෙන්ඩිස්. වැඩිපුර එංගලන්ත ජීවත් වුණු නිමල් මෙන්ඩිස්ගේ සංගීතයටත් පෙර දෝෂ දර්ශනයම හිමි වුණා. ඒත් අද අහද්දි එය එසේද කියලා හිතන නිසා තරමක ඇදෙන ගතියක් තිබුණත් ඒ තේමා සංගීතයත් ඇබින්දක් ඔබ ඇසිය යුතුයි කියලා මට හිතුණා. මේ නිමල් මෙන්ඩිස්ගේ තේමා සංගීතෙන් බිඳක් බැද්දගම. මම කලින් කිව්වා වගේ මොන තරම් බැද්දගම චිත්‍රපටයට ගල්මුල් ආවත් මට මතක් වුණේ සිලිඳු සිලිඳුම නේද කියලා. ජෝ අබේවික්‍රම ඉඩ දුන්නේ නැහැ සිලිඳුට තමුන්ගේ හතරමායිමෙන් එහාට යන්න දෙන්න. ඒ නිසාම සිලිඳු චරිතය පැහැදිලිවම බැද්දගම තුල වෙනම පෙනුණා. හරියට චිත්‍රයක් වගේ. තව දුරටත් කල්පනා කරනකොට මට මතක් වුණා ජෝ අබේවික්‍රම වැනි රංගදරයෙකුගේ තියෙන අසාමාන්‍ය හැකියාව පේන්නේ ඔහුගේ ගැමි චරිත නිරූපණයේදී නොවේද කියලා. ඇත්තටම ඔහු සිලිඳු වුණ හැටිත්, සිරිබෝ අයියා චිත්‍රපටියේ සිරිබෝ හාමි වුණ හැටිත් එකම විදිය අපූර්වත්වයක් තමයි ප්‍රේක්ෂකයන්ට ගෙනාවේ. සිලිඳු තුලින් විද්‍යමාන උනේ අව්‍යාජ ගැමිකම, වරදක් නැතිකමේ වරද. සිරිබෝ හාමිත් ඒ වගේ අව්‍යාජ ගැමිකම, ඒ වගේමයි තුම්මං හන්දි අබිලීනු මාම. මේ සියලුම දේවල් හිතට අරගෙන මට හිතුණා මහාචාර්ය සුනිල් ආරියරත්න අධ්‍යක්ෂණය කරපු සිරිබෝ අය චිත්‍රපටයේ ඒ අමාවන් කවි ඔබට අහන්න දෙන්න. මේ සියලුම දේවල් වලින් ඔබට ලංකාවේ ඉපැරණි සිංහල ගම මතක් වෙනවා නම් එහෙම පිනක් නොවේද? නන්දා මාලිනි, පණ්ඩිත අමරදේව.
පාට වරුණ ඇති කුකුලනි මම් තොපට රනින් වලලු. තනවාලා දෙමි පයට අප දෙන්න එක් කුණිරෑ තුන් යමත ඉරදුටුමුත් නාඩන් කුකුලනේ හෙට කලත උප දන් දේ පැනිසේමා සවි නැති කලත වැට කෙයියා රොපුසේමා නැතිදා කෙතකට බැඳි වැත්තසේමා අසරණදා මල් යායේ කටුසේමා
මතුජාතිත් ඔබ මට